Vabbè, sado. Nidhas. Visieka vasare. Palaveni maase. Tis ekvinida. Bhavana vedasatana. දේශනාවම භාවනාවක් හැටියට තමයි අපේ දේශනාව පැවැත්වෙන්නේ. මේ දේශනාව ශ්‍රවණය කරන මොහොතේම අපේ පින්නතුන් ධර්ම මානසිකාරයේ තියෙන්න ඕන. එවිට චින්තාවේ ප්‍රඥාව පහළ වෙනවා, විදර්ශනා ඥාන පහළ වෙනවා, සතිය දියුණු වෙනවා, සමාධිය ඇති වෙනවා, මගපල නිවන් අවබෝධ වෙනවා. මේ ක්‍රමේ තමයි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු පිළිවෙත. දේශනාව ශ්‍රවණය කරද්දීම මානසිකාරය වඩනවා, ඒ මොහොතේම මගපරවලට පත් වෙනවා. එහෙම නැත්නම් අදහාල උපදේශය භාවනාව, එහෙම නැත්නම් අපි ඒකට කියමු කර්මස්ථානය, මෙනෙහි කිරීමෙන්, එහෙම නැත්නම් භාවනා භාවිතා කිරීමෙන් ආරණ්‍යයකදී හෝ ශූන්‍යාගාරයකදී හෝ මගතොටේදී හෝ නිවන් අවබෝධ කරගන්නවා. අපි ළඟ දුක කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ දුක ගලවා දැමීම තමයි නිවන පිණිස පවතින්නේ. එහෙම නැතුව නිවන කියලා එකක් නැහැ. දුක දුරුවීමමයි නිවන. එහෙමනම් අපි නිවන කියලා එකක් හොයලා වැඩක් වෙන්නේ නැහැ. හොයන්න ඕන කුමක්ද? දුක කියන්නේ කුමක්ද කියලා. දුක උපාදනය කරන්න හේතු වෙන්නේ කුමක්ද කියලා. දැන් පින්නතුන්ට මඟ පැහැදිලි, මඟ වරදින්නේ. නිවන් ධර්මය යනු දුක දිරු කිරීමමයි. ඒක ධර්මයේ වචනයකින් මතක් කළොත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා, දුක දුරු කිරීමේ ප්‍රතිපදාව. පින්නතුනි, මේ දුර්ලභ වූ නිවන් ධර්මයේ දේශනා කළ හැක්කේ උතුම් ආර්ය භූමියට පත්වෙච්ච අයට පමණයි. වෙන කිසි කෙනෙකුට ඒ ආර්ය ධර්මයේ මාර්ගය දේශනා කරන්න බෑ. ඔවුන් මතකයට ගත්ත පොත්වල පාඩම් කරගත්ත විකාර කියවමින් කාලය ගත කරන්නේ. ඒ නිසා ඔබ නිසැකවම මෙනෙහි කරන්න, මඟ වඩන්න, මඟ ගමන් කරන්න අවබෝධයෙන් දෙසන උත්තමයක් වේද ඒ අනුශාසනාව. එවිට ඔබට මඟ වරදින්නේ නෑ. නිවැරදි උපදේශය ලැබෙනවා. සැක තියෙනවා නම් ඒවා ප්‍රශ්න කිරීමට තමන්ට පුළුවන්කම තියෙනවා. පොත්වල නිවන නෙමේ තහවුරු කරන්න ඕන හිත්වල නිවන. දුක තියෙන්නේ පොතේ නෙමේ හිතේ නම්, දුක දුරු කිරීම තියෙන්නේ පොතේ නෙමේ හිතේ නම්, දුකේ නිරෝධය තිබෙන්නේ ඒ හිත තුළම තමයි. හිත පිහිටවා ගන්නා හැටි නොදන්නාකම තමයි ප්‍රධාන හේතුව. දුක කොච්චර දැනගත්තත් ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය දන්නේ නැත්නම් සසර ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පින්වත්නි, චතුරාර්ය සත්‍ය නොදන්නා බැවින් මං අනේක සංසාරේ මේ දුක වින්දා කියනවා. චතුරාර්ය සත්‍ය දැනගත්තේ අදයි ඒ දුකෙන් නිදහස් වුණා. දුක කියන්නේ කුමක්ද කියලා හොයාගන්න ඕන. සමහර උදවිය දුක් විඳිනවා, දුක තියෙන්නේ කොතනද මොකක්ද වරද කියලා දන්නේ නෑ. ගැටලුව තියෙන්නේ කොතනද කියලා දන්නේ නෑ. මේක රටක් වශයෙන්ුත් ඇති වෙනවා, ගමක් වශයෙන්ුත් ඇති වෙනවා, පුජ්‍යලේක වශයෙන්ුත් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මිනිස්යාගේ දුර්වලකම කොතනද තියෙන්නේ කියලා දන්නේ නැති කම පින්නතුනේ දුක්ඛය ඥාන. ප්‍රශ්නේ ආරම්භය හේතුව දන්නේ නැති කම දුක්ඛය ඥාන. පින්නතුන්ට ඒ ප්‍රශ්නේ තියෙනවද කියලා බලන්න මේක දුක්ඛේ ඥානන් කියන පැත්තට පරිවර්තනය කරන්න ඕන. දුක්ඛේ අඥානං දුක්ඛේ ඥානං කියන පැත්තට පරිවර්තනය වෙන්න ඕන. කියන්නේ දුක කියන්නේ මොකද්ද කියලා තමා තුළින් තමා හඳුනා ගන්නවා. මේව පොත්වල කොච්චර තිබුණත් වැඩක් නැහැ තමා තුළින් තමන් හඳුනාගන්නේ නැත්නම්. තමා තුළින් තමන් අඳුනගන්න කුමක්ද දුක. දින ගානක් හෝ මාස ගානක් හෝ වසර ගානක් හෝ කල්පනා කරලා විදර්ශනා කරලා මෞන් වඩලා තේරුම් ගත කාරණයක් තමයි, තේරුම් ගත යුතු කාරණයක් තමයි දුක කියන්නේ කුමක්ද කවරක්ද කියන කාරණය. ඒ සොයාගත හොත් අපිට මේ කාර්යය මේ නිවන් දකින මාර්ගයේ ඉතාම ලේසි වෙන පින්වත්නි. ඔබේ අවධානය, ඔබේ ප්‍රඥාව, සිහිය යොදවාගෙන සිටින්න ඔබේ හිතේ දුක තිබෙන තැනට. දුක හට ගන්න තැනට හොඳට එතෙන්ටම අවධානය යොමු කරගෙන සිටින්න. ඔබ මේ මොහොතේ 100%ක්ම අතහැරපු කෙනෙක් බවට පත්වෙන්න ඕන. බලන්න සියල්ල මේ මොහොතේ අතහරින්න. මනසින්ම නම් අල්ලගත්තේ, මනසින්මයි අතහැරිය යුත්තේ. මායා රූප වේදනා සමූහයක් පමණයි තිබෙන්නේ. සදාතනික අතහැරීමක් බවට පරිවර්තනය වෙන්නේ සුළුවෙන් අතහැරීමම තමයි. එබැවින් මේ මොහොතේ 100%ක් මනසෙන් සියල්ල අතහැරලා ඔබ තැන්පත් කෙනෙක්, සංවර කෙනෙක් බවට පත්වෙන්න ඕන. මොනවද අතහරින්නේ? සියල්ල. සියල්ලට මොනවද ගැනෙන්නේ? සියල්ල. කීපයක් මතක් කළොත් අපි අතහරින්න ඕන දෘෂ්ටි. දෘෂ්ටි නිසා අපිට පුදුම වද දෙනවා. ඒ දෘෂ්ටි අතර ප්‍රබලම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. අපි අතහරින්න ඕන වචන. වචන අපිට සෑහෙන ජීවිතයේ දුක් දෙනවා. ඒ නිසා අපි අතහරින්න ඕන වචන. අප අතහරින්න ඕන සංකල්ප. අපිට මේ සංකල්ප ජීවිතේ සෑහෙන දුක් දෙනවා. අප අතහරිමු සංකල්ප. අස්වාභාවික ජීවියෙක් බවට පත් කළේ දෘෂ්ටි, සංකල්ප, වචන. මේවට බැසගත්තාම ස්වභාවික ජීවියා අස්වාභාවික වුණා. ආයතර කුඩා ළමයාගේ තිබුණු මනසට ස්වභාවික ජීවියාගේ තත්ත්වයට ඔබට පත්වීමට අවශ්‍ය නම් අත්හරින්න සියල්ල. දෘෂ්ටි සියල්ල, සංකල්ප සියල්ල, වචන සියල්ල. මානේ කියන්නේ පින්නතුනේ සංකල්පයක් නේ. එහෙමනම් සංකල්ප වලින් ඇති කරගන්න බැඳී මොනම එකක්වත් තියාගන්න අනුශාසනයක් නැහැ. අතහරින්නයි තිබෙන්නේ. වචන වලින් අන්තගාමී වෙන්න කිසිම අවසරයක් නැහැ. දෘෂ්ටි වලින් බැඳෙන්න, රැවටෙන්න කිසිම අයිතියක් නැහැ. සියල්ල අතහැරලා මම විතරක් ඉතුරු වෙලා ඉන්නවද කියලා බලන්න. එවිට හරි ශෝක් මම, යහපත් මම, සියල්ල අතහැරපු මම, පින්වත්නි මමත්වයේ කොච්චර ප්‍රබලද කියලා කියනවා නම්, කොච්චර අතහැරීම පුරුදු කළත් මමත්වයේ තිබෙනවා නම් ඒ මමත්වයට ඇලෙන්නට ගතවන වේලාව තප්පරේ 100ට බෙදපු පංගුවක්වත් යන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ප්‍රබලම කාන්දම් ශක්තිය, චුම්බක ශක්තියක්, මැග්නට් බලයක් මේ ලෝකේ තියෙනවා නම් පිරිනතුනේ මෙන්න මේ මමත්වයේ තරම් කාන්දමක්, චුම්බකයක් මේ ලෝකේ තව නැහැ. ඒක මහා පුදුම චුම්බකයක්. හරි වේගෙන් අලවා බඳවා රඳවා ගන්න පුළුවන් චුම්බකයක්. මමෙක් හැදුවට වැඩක් නෑනේ කියන පණිවිඩය ඔබේ ආධ්‍යාත්මයට පෙන්වා දෙන්න, ඔබේ මනසට උගන්වන්න, මමෙක් හැදුවට වැඩක් නෑ. ලෝකය තුල නම් පිනුතුනේ බුදු වෙන්නත් බෑ, රහත් වෙන්නත් බෑ, මාර්ගඵලලාභී කෙනෙක් වෙන්නට බෑ. ලෝකය තුල ලෝකෝත්තර විය යුතුමයි. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ලෝකය අත්හල යුතුමයි. ලෝකය කියන්නේ කවරක්ද? ලෝකේ කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධය. ඒ උපාදානස්කන්ධේ පවතින පංචස්කන්ධය, ඒ පංචස්කන්ධය ඇතුලේ පවතිනා වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ආදිය ලෝකයයි. ලෝකයෙන් ඉවත් විය යුතුමයි. බුද්ධාදී මහෝත්තමයෝ දැක බලා ගන්නට නම් ලෝකය අත්හරින්න, ලෝකය අත්හරින්න. ලෝකේ අතහැර යෑමට අපට හැකියාව ලැබෙන්නේ ක්‍රියාව සංසිඳීමෙන්, ක්‍රියාව දුරු කිරීමෙන්. කොහොමද පින්වත්නි ක්‍රියාව දුරු කරන්නේ? මේ ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි එක ක්‍රියාවක් නවතාලන්නේ තවත් ක්‍රියාවකින්, එක ක්‍රියාවක් ක්‍රියාත්මක වෙන්නේ තවත් ක්‍රියාවකින්. මෙන්න මේක තමයි හේතු ප්‍රත්‍ය පෙන්වන්නේ. දැන් අපේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කිව්වහම මිනිස්සෙක් හැටියට මේක හේතු ප්‍රත්‍යයන් කීයක්ගේ ප්‍රතිඵලයක්ද? කෙනෙක් සරලව හිතලා හිතන්න පුළුවන් මේක හේතු ප්‍රත්‍යයන් 4ක්ගේ 5ක්ගේ ප්‍රතිඵලයක් කියලා. නෑ, මේ සත්වයාගේ ජීවය කියලා කියන්නේ පින්නතුනේ හේතු ප්‍රත්‍යයන් බිලියන ට්‍රිලියන ගානකින් කියන්න බැරි තරම් හේතු ප්‍රත්‍යයන්ගේ ප්‍රතිඵලයක්. ඒ වගේ පින්නතුනි මේ මනස තුල ඇතිවෙන සංකල්පයක දෘෂ්ටියත් හේතු ප්‍රත්‍යයන්ගේ මිලියන බිලියන ට්‍රිලියන ගානක හේතු ප්‍රත්‍යයන් සමූහයක ප්‍රතිඵලයක්. සරල සිද්ධාන්තය තමයි පින්නතුන්ට හඳුනා ගන්න පුළුවන්. මේක හොඳට බලන්න. සිතක් පාලනය වෙන්නේ තවත් සිතකින්. සිතක් පාලනය වෙන්නේ තවත් සිතකින්. මේකෙන් බෙදෙන්නේ කොහොමද කියලා පින්නතුන් ගවේෂණය කළ යුතුයි, සම්මර්ෂණය කළ යුතුයි. හිතක් පාලනය වෙන්නේ තවත් සිතකින්. මෙන්න මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔබ උත්සාහ කරන්න, තේරුම් ගන්න මහන්සි වෙන්න. මෙන්න මේ තත්ත්වය සමතේකට පත් කරගන්න ඔබ දක්ෂණං, ඔබ මේ ආර්ය ප්‍රතිපදාවේ සෑහෙන කර්තව්‍යයක් ඉෂ්ට කරපු කෙනෙක් වෙනවා. සිතක් පාලනය වෙන්නේ තවත් සිතකින්. ඔබට ඔය සිතෙන් මිදිය හැකිද, පලා යා හැකිද, නිදහස් විය හැකිද? ඒ විමසන විමසන තැනත් තව සිතක් නිර්මාණය වෙනවාද නැද්ද? තමන් සිතින් ගැලවී සිටිනවා කියලා කොතරම් සිතුවත් ඒ සිතේම එක මුල්ලක සිට තමන් බලනවා මෙන්න ඔබට හැඟෙනවා ඇති. කොච්චර සිතෙන් මිදෙන්න හැදුවත් අර මාළු ටැංකියේක මාළුවෙකුට ඒ ටැංකියේ තියෙන පරාසය තුළ පමණක් තිහිනා යා හැකි වාගේ මේ සිත තුල උපන් මේ සත්වයාට මේ සිත නැමැති ටැංකිය ඇතුලේ ඒ පරාසය ඇතුළෙම පමණයි පීනන්න පුළුවන්. දුර්ලභ දක්ෂතාවයක් තියෙන මේ අජානීය පුරුෂයා අජානීය පුරුෂයා කියලා කියන්නේ මේ විශිෂ්ට තැනැත්තයා මෙන්න මේ සිතේ සීමාව ඉක්මවා දකිනවා, සිතෙන් නිදහස්ව දකිනවා. සිතෙන් නිදහස්ව දකිනවා. එවිට ඒ තැනැත්තාට ඒ තැනැත්තියට කියන වචන දෙක පාවිච්චි කළාට එක බොරුවක්. මේ සිත නැමැති සීමාවෙන් ඔබට ගමන් කළාම ඒ තැනැත්තා තැනැත්තී කියන සංකල්පේ නැති වෙනවා. තැනැත්තෙක් හැටියට හිතන, තැනැත්තියක් හැටියට හිතන සංකල්පය දුරු වෙලා යනවා. සිත නැමැති සීමාවෙන් ඔබට ගමන් කළාම බලන්න ඔබ තැනැත්තෙක් හැටියට, තැනැත්තියක් හැටියට වාසය කරන කෙනෙක්ද කියලා. තැනැත්තියක් හැටියට ඔබට තියෙන සමාධියක්ද තිබෙන්නේ, තැනැත්තෙක් හැටියට ඔබට තියෙන සමාධියද තියෙන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් තැනැත්තියක් තැනැත්තෙක් නැත්තෙකු හැටියට තියෙන සමාධියක්ද ඔබට තියෙන්නේ කියලා බලන්න පින්නවත් නේ. මේ උතුම් ආර්ය මාර්ගයේදී වැඩෙන සමාධිය තුළ වියුත්තේ තැනැත්තෙක් තැනැත්තියක් හැටියට වැඩෙන්නේ නැති සමාධිය. ඒක බුදු වදනේ පෙන්වලා තියෙන පින්තුනේ අමඤ්ඤමානෝ. මමත්වයේ නැති තැනැත්තියක් නොව කෙනෙක් පුද්ගලයේ සත්වයක් ආත්මයක් හැටියට නොව සමාධියක් වඩන කෙනෙක්. බලන්න ඔබේ සමාධියේ තුල තැනැත්තියක් ඉන්නවද කියලා. එහෙමනම් තාම මම භාවනා මේ බණ ධර්ම සද්ධර්මයේ අසන තැන තැනැත්තියක් ඉන්නවද කියලා බලන්න. එහෙම තැනැත්තියක් හිටියොත් මම බණ අසනවා. තැනැත්තියක් තැනැත්තෙක් නොමැතිව සද්ධර්මය ශ්‍රවණය කරන්න, භාවනා කරන්න, ජීවත් වන්න, නිවන් දකින්න. බෞද්ධ භාවනාව කුමක්ද කියලා කෙටියෙන් විමසුවොත් පින්නතුනේ මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. මමත්වය දුරු කිරීමේ ප්‍රතිපදාව. මමත්වය දුරු කරන්නයි හැම මොහොතකම අපි මේ උත්සාහ ගන්නෙ. එහෙම උත්සාහ අරගෙන 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 පින්නතුනේ අවසානයේ අපිට තේරෙන්න ඕන උත්සාහයත් මමත්වය ඇතුලේ තියෙන දෙයක් කියලා. දැක්මත් මමත්වය ඇතුලේ තියෙන දෙයක්. දැනුමත් මමත්වය ඇතුලේ තියෙන දෙයක්. අවබෝධයත් මමත්වය ඇතුලේ තියෙන දෙයක්. ඇත්නම් ඒ සියල්ල ඇත්තේ මමත්වය තුළමයි. මේ ලෝකෝත්තර භූමියට පත් වුණාට පස්සේ පින්වත්නි ඇවිදිනවා මම නොවේ, වැඩ ඉන්නවා මම නොවේ, සැතපෙනවා මම නොවේ, දෙසනවා මම නොවේ, ජීවත් වෙනවා මම නොවේ, සේවය කරනවා මම නොවේ. සේවය කරනවා මම නොවේ. දැනගන්නවා මම නොවේ. සිතනවා සිතෙනවා මම නොවේ. එසේනම් ඒවා මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එහෙමනම් වරදවාගත්ත කෙනා පුජ්‍යලයා සත්වයා අතහැර ලොකු ගමනක් ගියපු කෙනෙක්. ඒ තැනැත්තා ඕරම්භාග්‍ය සංයෝජන ගුරුත්ව බලය සහිත සසරට ඇද බැඳගන්නා බලය සහිත සීමාවෙන් ඔබ්බට ගමන් කරලා තියෙනවා. අන්නේ බැඳීම කඩල දැම්මනම් අන්නේ බැඳීමට කියනවා අරහත්. මේ ලෝකේ වැදගත් කියලා අල්ලගත්ත දේවල් තුල නොවැදගත්කමක් දැක්කා. වටිනාකමක් වශයෙන් දැක්ක දේවල් තුල නොවටිනාකමක් දැක්කා. නිවැරදි අවබෝධයට පත් වූ කල ඒ අවබෝධය පවත්වන්න වීරිය අවශ්‍ය නැහැ. පරිපූර්ණ අවබෝධයට පත් වූ කල, නිවැරදි අවබෝධයට පත් වූ කල ඒ නිරෝධ සමාපත්ති ධර්මය පවත්වන්න වීරිය අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාව අවශ්‍යත් නැහැ පින්නතුනි, ප්‍රඥාව අවශ්‍යත් නැහැ. මේව ලියලා හොඳට තියාගන්න, අතු අනාගතයට හරි දෙන්න. මෙතනින් ලොකු දෙයක් අවදි කර ගනීවි. යම් ප්‍රඥාවන්ත පුජ්‍යලයකට මේ වචන ටික හසු වුණොත් පරිපූර්ණ අවබෝධයට පත් වූවාට පසුව ඒ අවබෝධයේ පැවැත්වීම සඳහා වීරිය අවශ්‍ය නැහැ, ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ, ප්‍රඥාව අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නොවන්නේ? ඒවත් පින්නතුනේ සිත ඇතුළෙම තියෙන දේවල්. වීරිය තිබෙන්නේ සිත ඇතුළෙමයි, ශ්‍රද්ධාව තිබෙන්නේ සිත ඇතුළෙමයි, ප්‍රඥාව තිබෙන්නේ සිත ඇතුළෙමයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ විමුක්ති ඥාන කියලා එකක් හඳුන්වලා දෙන්නේ. පඤ්ඤා විමුක්ති කියන වචනෙකුත් පාවිච්චි කරන්නේ ඒ නිසා. ඒ කියන්නේ අපි ප්‍රඥාවෙනුත් නිදහස් වෙන්න ඕන. ප්‍රඥාව හොඳයි. මේ නිවන් දකින්න උපකාරක වෙන්නේ ප්‍රඥාව. නමුත් ප්‍රඥාවත් අතහරින්න ඕන. ඒක තමයි පින්නතුනි අර ඔරුවත් අතහැර යනවා කියන තැන සිද්ධ වෙන්නේ. අන්න ඒ දේවල්. එතෙන්දී ශ්‍රද්ධාව, එමන ප්‍රඥාව, සතිය, සමාධිය මේවත් අතහැරලා යනවා. වීරිය මෙතනත් අතහැරලා යනවා. පින්නතුනේ සම්මුති භාවනාවල් වල යෙදෙන කට්ටියට කවදාවත් ඔරුව අතහැරලා යන්න බෑ. උතුම් ආර්ය ශ්‍රාවකෙක් පමණමයි ඔරුව අතහැරලා යන්නේ. ඒක මේ ආර්ය සංඝ ගුණේ තියෙන එක වටිනාකමක්. එනිසා ඔබටත් ඉක්මනින් වහවහා දියුණු වෙන්න ඕන. ඔරුවත් අතහැරලා යන ගමනට ඔබ දියුණු වෙන්න ඕන. හිත හදා ගන්න ඕන. අරියතුන් වහන්සේගේ භාවනාව පිළිබඳව යම් පුජ්‍යලෙක් ඇවිල්ලා මෙහෙම විමසනවා. කුමක් කරන්නෙහිද? කිසිවක් කරන්නෙකු මෙහි නැත. කුමක් නොකර සිටින්නේහිද? කිසිවක් නොකරන්නෙකු මෙහි නැත. කරන්නෙකු හා නොකරන්නෙකු ඇත්තේ සසරමයි. මම සසරෙන් මිදෙනු අයෙකු යැයි අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන. මිදුණු අයෙකු යැයි ප්‍රකාශ කරන. කරන්නෙකු නොකරන්නෙකු දෙන්නෙක් සිටින්නේ සසරෙමයි. සසරෙන් මිදෙන වූ අහුට සසරෙන් මිදුනා වූහුට කරන්නෙකු නොකරන්නෙකු නැත. ඔහුට පවුද පින්ද නැත. හරිද වැරදිද නැත. රෑද දහවලද නැත. ඇයියේ ලෝකයේ නැති නිසා. ලෝකයේ ඉන්න සියල්ලට මේ සියල්ල තියෙනවද නැද්ද? මේ සියල්ල තියෙනවා ලෝකයේ ඉන්න අයට. ලෝකෙන් මිදුනාහුට අර සියල්ල නැත. ලෝකෙන් මිදුනාහුට පවුද පින්ද නැත. රෑද දහවලද නැත. හොඳද නරකද නැත. කුසල් අකුසල්ද නැත. මොනවද ඇත්තේ? ඇති දෙයක් නැත. මොනවද නැත්තේ? නැති දෙයක් නැත. ඇද්ද? ඇත්තේ නැත. නැද්ද? නැත්තේ නැත. ඇත්තෙත් නැත්ද? නැත්තේත් නැත. එසේද නැත. දැන් බලන්න මේ ධර්මයේ ඉතුරු වෙච්ච සංස්කාරයක් තියෙනවද කියලා. ස්වාමීන් වහන්සේ දේශල ඉවර කළාට පස්සේ බලන්න ස්වාමීන් වහන්සේගේ දේශනාවේ මෙන්න මේ අහවල් දෘෂ්ටිය ඉතුරු වුණා. අහවල් සංස්කාරය ඉතුරු වුණා. අහවල් සංකල්පය ඉතුරු වුණා කියලා කාට හරි හොයලා කියන්න පුළුවන් නම් අන්න එසේ ඉතුරු නොවන්නා නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුයි සුද්ධං අහෝසි සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා, පවිත්‍ර වෙනවා, සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. ඔබේ සිහිය ධර්මානුකූලව හරියට සම්මා සතියෙන් පිහිටවා ගන්න නොහැකියාවක් ඇත. යම් ගැටලුවකින් පෙළෙනවද ඔබට මේ අනුශාසනාවට අනුව තමන්ගේ නුවණ පැවැත්වීමෙන් ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මා තුළ සෑදී ඇත්තේ කවර ආකාරයක දුකක්ද? මිනිසුන් හරි පුදුමයි. එක් මිනිස්සෙකු සැපයි කියලා හිතන දේත් එක්ක තව මිනිස්සෙක් දුකක් හදාගන්නවා. තව මිනිස්සෙක් දුකයි කියලා හිතන දේත් එක්ක තව මිනිස්සෙක් සැපක් හදාගන්නවා. මේ ලෝකේ හරි පුදුමයි පිටතනේ. එක්කෙනෙක් දුකයි කියලා හිතන දේ එක්ක තව එක්කෙනෙකුට සැපක් තියෙනවා. තව කෙනෙකුට සැපයි කියලා හිතන දේත් එක්ක තව එක්කෙනෙකුට දුකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්න සංකප්ප රාගෝ. මිනිස්සුන්ගේ මේ ඇලීම තියෙන්නේ, බැඳීම් තියෙන්නේ සංකල්පත් එක්ක. මේ ලෝකේ ඇත්තක් නැහැ. කිසිම තැනක ඇත්තක් නැහැ. ඒ සංකප්ප රාගයක් විතරයි තියෙන්නේ. හරියට තමන්ගේ නුවණ වඩා ගත්තොත්, සිහිය වඩා ගත්තොත් මේ දේශනාව ඇති පින්වතුන්ට නිවන් දකින්න. ඉලක්කයට දුනු ඊතල අරගෙන දුනු විදින්න යන තරඟකරුවාට ඉලක්කයක් පෙන්නනවා. දුනු ඊතලත් ඔහු ළඟ තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද? ප්‍රශ්නේ වෙන්නේ ඉලක්කයට විඳ ගන්න බැරි වීම. එතකොට නේද පරාද වෙන්නේ නේ? ඔය ඔලිම්පික් තරගාවලියකට යනවා කියලා හිතමු අපි. එයාට දුනු ඊතල වලින් විඳින තරගයක් තියෙනවා. ඒ තරගෙදී හොට දුනුත් ලැබෙනවා, ඉලක්කයක් ලැබෙනවා, දුරත් ලැබෙනවා, සියල්ල තියෙනවා. එක දුර්වලතාවයක් හට ගන්නවානේ. මොකද දුර්වලතාවය? නොපුහුණුකම නිසා, අත ගැස්සීම නිසා, බයවීම නිසා, මොනම හරි හේතු සාධකයක් මුල්වීම නිසා ඉලක්කය වර්ධෙනවා. සමහර අයට ඉලක්කය හරියනෝ උපදේශය නිසා, දුනු ඊතල ශක්තිමත් නිසා, හරි නිසා, හරියට ඒවා ඇද නැතුව තියෙන නිසා. ඒ වගේම තමන්ගේ සිහිය, කල්පනාව, ඒකාග්‍රතාවය, අවශ්‍යතාවය, උවමනාව ඉහළින්ම ඇති නිසා මොකද වෙන්නේ? එයා අන්න රන් පදක්කමක් ගන්නවා, ජයග්‍රහණයක් ලබනවා. ඒ වගේ තමයි ධර්මයේ පෙන්වතුනේ. දුනු ඊතල හම්බ වෙනවා, ඉලක්කය හම්බ වෙනවා. තමන් ළඟ ඔතෑණිකම තිබුණොත්, කම්මැලිකම තිබුණොත්, ඔය විදින්නම් වාලේ විද්දෝ, එහෙම නැත්නම් තැති ගැනීමක් ඇති වුණොත්, බය වුණොත්, එහෙනම් කලාන්තයක්, ක්ලාන්තයක් තිබුණොත්, සුලංසර හරි වැඩි වෙලා ඉලක්කය වැරදුනොත්, ඒවා කියන්න බෑ. හැබැයි අපි නුවණින් දැනගන්න ඕන ඒ සියලු බාධක බිඳලා ඉලක්කගත කරගෙන ජයග්‍රහණය වෙන්න. අන්න ඒ වගේ පින්නතුනේ හරියට ඉලක්කයට ගත කරගන්නවා වගේ හොඳ නිවැරදි කළමනාකරණයක් තියෙන්න ඕන හිත හදන්න. හිත කළමනාකරණය තියෙන්න ඕන. ආර්ථිකය කළමනාකරණය කරගත්තොත්, ව්‍යාපාරය කළමනාකරණය කරගත්තොත් ව්‍යාපාරික ජයග්‍රහණ. ජීවිතය කළමනාකරණය කරගත්තොත් ජීවන ජයග්‍රහණය. හිත කළමනාකරණය කරගත්තොත් සිතේ ජයග්‍රහණය. පින්නුතුනි, මට නම් ඒ සමයේ මේ හිත කියන එක මට දුක් දෙන ලොකුම හතුරා හැටියට කොහොම හරි මට දැනුණා. ඔබට එහෙම දැනලා තියෙනවද? මන් දන්නේ. දැනෙනවද? එහෙම දැනෙනවනේ. ජීවිතේ දුක් දෙන මේ පරම හතුර, මට හතුරු ඉඳලා තියෙනවනේ, යාළු හතුරු ඉඳලා තියෙනවා, මිතුරු වගේ ඉන්න හතුරු ඉන්නවා, අවස්ථාවාදීන් ඉන්නවා, නොයිකුත් නොයිකුත් උදවිය දිහා මං හරි කරුණාවෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ ඒත් මිතුරු වගේ ආශ්‍රය කරලා තියෙනවා. ඒ හතුරු ඔක්කොටම වඩා ප්‍රබලම හතුර හැටියට මට තේරුණේ මගේ හිත. ඒ නිසා මට මගේ හිතත් එක හරි කේන්ති. මොකද හේතුව, එළවන්න ඕන නම් එළවන්න ඕන පළවෙනි හතුරා මගේ හිත කියලා මම තේරුම් ගත්තා. මේ හිත විතර රැවටිලිකාරේ, වංචාකාරේ, බුරුකාරේ තවත් නැහැ. ඒකනේ හතුරේගේ ස්වභාවය. අපි විපතට පත් කරන කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කළානේ, පිනොතර ඔබගේ පරම හතුරට වඩා තමන්ට හානියක් කරනවා වරදේ පිහිටවපු, වැරදි විදියට පිහිටවපු සිත. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ පැටලිච්ච හිත කියන එකයි. ඒ හිත පුදුම හතුරුකමක් කරනවා. ඉතින් මේ හිත අයින් කරන්න ඕන, මේක ගලවලා දාන්න පුළුවන් නම් ශල්‍ය කර්මයකින් මම ඉක්මනින්ම ගිහිල්ලා මේක කියනවා, මේ අහවල් තැන තියෙන මේ ගලවලා දාන්න කියලා. එහෙම කරගන්න බෑනේ. ඉතින් මොකද වෙන්නේ? හේ හිත කියන එක නුවණින් හොයාගන්න සිද්ධ වෙනවා. කොයි වෙලාවෙද මේ මල පෙරේතයාව එළවන්නේ? දිෂ්ටියක්නේ පින්නතුනේ, මල පෙරේතෙක් තමයි මේක. දිෂ්ටියක්. ඒ දිෂ්ටියෙන් ආරූඪ වෙලා මේ මිනිස්සු ඔක්කොම ඉන්නේ. වරක පින්නතුන්ට අපි උපමා කළා ගොම්බඳින කණුවක්. ඒ කණුවේ පින්නතුනි, ඒ කණුවේ බැඳලා ලෝක මිනිස්සුගේ ආගම් බැඳලා, දේශපාලන බැඳලා, කුල ගෝත්‍ර බැඳලා, නොයෙකුත් දේවල් බැඳලා 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 දාලා තියෙන්නේ ඒ ගොම්බඳින කණුවේ. ඒ නිසා අර සාමාන්‍ය මිනිස්සෙකුට, පොදුවේ අනෙක් මිනිස්සුත් එක්ක රැවටෙන කෙනාට, රැවටෙන අයට විතරක් අර ගොම්බදින කණුවක් කියලා මදි. හැම මිනිස්සෙක්ම මේ ලෝකේ ගොම්බදින කණුවක්. ඉතින් අපි කණුවක් වෙච්ච නිසානේ මිනිස්සු ඇවිල්ලා එක එක දේවල් අපි ඔළුවේ බඳින්නේ, අපි මනසේ රඳවන්නේ. අපි කණුවක් නොවුණා නම් කාටවත් මේක අල්ලලා බඳින්න හම්බෙන්නේ, අපි හොයන්න හම්බෙන්නේ. දරුවෝ බැඳගන්නෙත් නෑ, දීපල බැඳගන්නෙත් නෑ, වස්තු බැඳගන්නෙත් නෑ. අඩුම තරමේ අත්තාහියත්ව නොනත්ති, මම්මටත් නෑ, මේ ශරීරෙත් නෑ කියලා මේකත් බැඳගන්නේ නෑ. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේ බැඳගන්නෙත් නෑ, මේ ආධ්‍යාත්මික දේවල් බැඳගන්නෙත් නෑ. ඇයි බැඳගන්නේ නැත්තේ? පලක් නෑනේ. ඔබ මේ ගොම්බදින කණුවේ බැඳගන්න ඕනම දේක expire date එකක් තියෙනවනේ. ඕනම දෙයක නේ ඔය expire date එක අවුරුදු 80න් 90න් 100න් ඉවරයි නේද? කණුවේ බැඳ ගන්න ඕනම දෙයක, නෝනගේ value එක date එක වුණත්, මහත්තයගේ date එක වුණත්, කාගේ expire date එක වුණත් තියෙන්නේ අවුරුදු 100න් මෙහා තමයි තියෙන්නේ මේ යුගයේ බැලුවොත් බහුතරයක්. ඉතින් මොකටද මේ නරක් වෙන දේවල් මෙහෙම බැඳගෙන තියාගෙන ඉඳලා? එහෙමනම් බැඳ ගන්න ඕන 100කට විතරයි කියලා. ඒ 100කට බැඳගත්තා පින්නතුනේ, ඒ 100ම සිටියත් ඒ තැනත්තා තව නුවණින් බැලුවොත් එයාට පේනෙහිවි මේ සංස්කාර ධර්මය මැරිලා උපදිනවා පින්නතුනේ තප්පරයට දහස් වාරයක්. මේ චිත්ත පරම්පරාව මැරිලා උපදිනවා, මේ ශරීර ශෛල බිඳි බිඳි යනවා තප්පරයට දහස් කෝටි වාරයක්. ඒ කියන්නේ පින්නතුනේ හැම මොහොතකම පහන් දැල්ලක් වගේ මෙරි මෙරි උපදින ස්වභාවයක් මෙතන තියෙනවා. පහන් දැල්ලක් හැම මොහොතකම මෙරි මෙරි උපදිනවනේ පින්නතුනේ. ඒ කියන්නේ ක්ෂය වෙන වේගයටම නැවත අතනින් දැල්ල අලුත් වෙනවා, රිකවර් වෙනවා. එහෙම රිකවර් වෙවි ක්ෂය වෙවි තමයි තියෙන්නේ හැම මොහොතකම වේගයෙන්. ඒකට තමයි අපි කියන්නේ පහන්, පහනක් කියලා කියන්නේ, පන්දමක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ තමයි මේ සංස්කාර ගුලිය. දැන් පින්නතුන සංස්කාර පිළිබඳව කලකිරීමක් එහෙම නැද්ද? සමස්ත සංස්කාර ලෝකයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වුණා නම් නික්මීමක් හට ගන්න ඕන. නිවනේ ස්වરૂපේ ලෞකිකත්වයේ සිට සිතාගත්තත් හදාගත්තත් වැඩක් නැහැ. අපි එතෙන්ට ප්‍රායෝගිකවපත් වෙන්න ඕන. ඒ නිසා බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, අනේ මට තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ. වැටෙහෙන්න තේරෙන්න අපි දහස් වරක් ඒ ගැන විමසන්න ඕන. මට තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ කියන එක උත්තරයක් නෙමෙයි. තේරුම් ගන්නකම් මහන්සි වෙන්න ඕන. තේරුම් එනකම් මහන්සි වෙන්න ඕන. තේරුණා නේද? ඉක්මනින් පරාජය බාර ගන්න මිනිස්සු දක්ෂතා ඇති මිනිස්සු නෙමෙයි. පරාජය බාර ගන්න නැතුව ඒ කාරණෙත් එක්ක සටන් වදින්න ඕන. පින්නතුන්ට බලන්න ධර්මයේ අපැහැදිලි සැකයක් කුකුසක් තියෙන යම් කිසි තැනක් තියෙනවද කියලා බලන්න. සතිය පවතින්නේ මමත්වයේ තුලද නැද්ද? ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕන. එතකොට මමත් තමන්ට සතිය අවශ්‍ය තැනට එයා යොදලා අවශ්‍ය තැනදී අතහරින්න වග බලා ගන්නවා. තේරුණානේ. දැන් මේවා අවශ්‍ය තැන්වලදී යෙදෙන්නත් ඕන, අනවශ්‍ය තැන්වලදී අත්හරින්නත් ඕන. අනවශ්‍ය තැන්වලදී අත්හරින්න ඕන දේ අල්ලගත්තොත්, අල්ලගන්න ඕන දේ අත්හැරියොත් තමන වරදිනවා. දැන් නැව දිහත් කරන්න උමනා වෙලාවත් තැන්වලදී නැංගුරන් අතහැරියොත් ගමන යන්න බෑනේ. නැන්ගුරන් අත්හරින්න ඕන තැනදී නැන්ගුරන් උඩට ගත්තොත් ඒ ගමනක් යන්න බෑ, මේ නතර වෙන්න බෑ. ඉතින් ඒ වගේ අපි දේවල් තේරුම් කරගන්න ඕන, මේක යෙදෙන්න ඕන කොදින්දද කියලා. යම් යම් දේවල් තියෙනවා අත්හරින්න ඕමනා තැන් තියෙනවා, ඒ තැන්වලදී තමයි ඒක අත්හැරෙන්න ඕන. ඊට කලින් අත්හරින්න බෑ ඒක. පැහැදිලිනේ වෙනතුන්ට? ඒක කලින් අත්හැරියොත් ඒක ඉවරයි. දැන් අපි හිතමුකෝ, ඔය උදාහරණ දක්වමින් ස්වාමීන් වහන්සේ පෙර මතක් කරා. පොඩි ළමයෙකුට, පහවස්රේ ඉන්න පොඩි ළමයෙකුට උමනා කරනවා විදුහල්පතිවරයෙක් වෙන්න ලොකු වුණාම. තේරුණානේ? එයාට කල්පනා කරනවා. එයා කල්පනා කරලා හොරෙන් බලාගෙන ඉන්න විදුහල්පතිතුමා මොනවද දන්නා කරන්න ඔෆිස් එක ඇතුලේ කියලා ඈත ගහක ඉඳගෙන මිනිහා හැමදාම රිසර්ච් එකේ ඉන්නවා විදුහල්පතිවරයා කොයි වගේද කියලා බලන්න. විදුහල්පතිවරයා එයා ෆයිල් ටිකක් උඩ ගහගෙන මේ පුටුවකට වෙලා වාඩි වෙලා මේ පොත් ටිකක් බල බල එක එක ෆයිල්ස් පෙරල පෙරල බල බල ඉතින් ඔෆිස් එකට වෙලා ඉන්නවා විදුහල්පති. මේ ඉතින් මිනිස්සයා හිතනවා විදුහල්පති කෙනෙක් කියලා කියන්නේ ෆයිල් ටිකයි මේකයි මේක පෙරල පෙරල බල බල ඉන්න එක කියලා. ඒක වැරදීනේ. තොර යම් කිසි කෙනෙක් හිතනවා එයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. එයා හිතාගෙන හොඳට බලාගෙන ඉන්නවා ડોක්ටර්ස්ලා කොයි වගේද මු මොනවද කරන්න කියලා බලලා ඉන්නවලු. මෙයාට පේනවා මේ ටයි එකක් දාලා මේ නලාවක් හරි තියාගෙන හරි ආඩම්බරෙන් හරි නිකම් හරි ලොකුවට ඇවිදගෙන ගෙල්ල ඉවරලා ඒක කාගේ පපුවට තියලා ඒක මේ පත්තුළු කුරුටු ගන්නවා කියලා. ඉතින් ඒ නිසා නිවනේදී අපි අපි අර කෙලවරේදී මතක් කරන කොටසක් තියෙනවා. එතෙන්දී සතියක් නැහැ, සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ, මොකවත් නැහැ, වැඩ නැහැ. හරි විවේකී සුවසේ ඉන්නවා. තරහතන් වහන්සේ කෙනෙක්ගේ නැසුත් එයි මොනවද කරන්න කියලා මූත් කරන්නයි කියලා. එතකොට සාමාන්‍ය පෘථජනෙක් ගිහිල්ලා ඇහුවාම ඔයා මොනවද රාත කියලා එයා හිතලා එයත් කියන මාත් මුකුත් කරන්නේ නැහැ. ඕනේ නැහැ. මොකද අපි රාතන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ. මම මුකුත් කරන්නේ නැහැ. දෙනානේ. ඒ රාතන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ. මම මුකුත් කරන්නේ නැහැ. නුවණක් තියෙනවා නම් එයා කල්පනා කරන්න ඕන ඔබ මුකුත් නොකර ඉන්න ස්ථානයට ආවේ කොහොමද? අන්න එතකොට තමයි වැටහෙන්නේ මං ශ්‍රද්ධාව වඩලා, වීරිය වඩලා, සමාධිය වඩලා, ප්‍රඥාව වඩලා, සංයෝජනයෝ මම ප්‍රහීන කරලා ලෝකයෙන් එතර වෙලා තමයි මම මේ නිහඬව මුකුත් නොකර ඉන්නේ. පැහැදිලිනේ? ඒ නිසා අපි තෝරගන්න ඕන ගමන් මග කොතනින්ද කියලා. දැන් දවසක් මහත්මයෙකුත් ওই කතාව මට කිව්වා. හොයන එකත් නතර කරන්න කියලා ඒක අපේ හාමුදුරු කෙනෙක් ලාමා ස්වාමීන් වහන්සේ කෙනෙක් තව කෙනෙකුට උපදේශයක් දෙනවා. මේ මහත්මයාට ඕක ඇහිලා මේ YouTube එකේ තිබිච්ච වීඩියෝ එකක්. එදුම කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අනුශාසනයක් තිබුණා මම ඔබ වහන්සේට දෙව්වා. මේ ඔය හොයන එකත් නතර කරන්න කියලා තමයි මේ හාමුදුරයාට දෙන උපදේශය. මං දැන් වැඩේ ඔක්කොම අත්හැරලා දැම්මා.
දැන් ඔබ වහන්සේගේ බණ අහන්නෙත් නැහැ, ආගෙවත් මුකුත් අහන්නේ නැහැ, මං වැඩක් නැහැ මේක ඔයලා. ඔය වෙනකන් දැන් මම නතර කරලා ඉන්නේ ඒවා. ඉතින් මට ඇත්තට මේකට හරියට ඒ වෙලාව කියන්න යමක් වෙලාවක් උන්නේ නැහැ. මිසී තත්ත්වයක්. ඒකට දෙවිය යුතු උත්තරයක් තියෙනවා. මම ටෙලිෆෝන් කෝල්ස් එකක් එද්දි තව ෆෝන් එකක් තියෙනවා නම් සමහරලාට අනිත් කෝල් එකක් ගන්න වෙලාවක් තියෙනවා. අනිත් කෝල් එකට පොඩ්ඩක් ඉන්න කියලානේ කෝල් කරලා ගන්න වෙලාවල් තියෙනවා. නමුත් දැන් දෙන්නටම ඇහෙනවා මම මේකට කතා කරන වචනේ. මම එක්කෙනෙකුට කියනවා ඔය ඉස්සරහින් දකුණට හැරෙන්න කියලා. කෝල් එකට කියනවා ඉස්සරහින් එන පාර හහුවා. එනකොට මම කියනවා ඉස්සරහින් දකුණට හැරෙන්න කියලා. දැන් මේ මෙහි මේ අනිත් කෝල් එකේ ඉන්න කෙනා ඉන්නේ වෙන දිහාවක වෙන තැනක ඉන්නේ. දෙන්නම එන දෙන්නේ වෙන දිහාවක ඉන්නේ. මිනිහත් කල්පනා කරලා මම මේ කෝල් එකට නේ කිව්වේ මේ දකුණට හැරෙන්න කියලා. මිනිහත් කල්පනා කරලා අහුවෙච්ච තැනින් දකුණට හැරෙව්වා. ternary වැඩේ. දැන් මොකද වෙන්නේ? මෙයාට හරි මම මෙයාගේ මාර්ගය දැනගෙන මෙයාට මෙතෙන්දි මම කිව්වා දකුණට හැරෙන්න කියලා. එතකොට එයා මෙතනින් හොඳ දකුණට හැරිලා ආවා. අර මිනිස්සයා මේ අනුන්ට කියන එකක් අහන් ඉඳලා මිනිහත් දකුණට හැරෙව්වා. මිනිහ යාපනේ හරි මදචිරි කුලියන ප්‍රතිද ඔන්න මතක තියාගන්න. මේ කාටද කියන්නේ? මේ කොතනද ඉන්නේ? මේ මටද මේ අනුශාසනය? මේක මැතෙන්දි මට ගැළපෙනවද කියලා හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා තවත් කෙනෙකුට දීපු කර්මස්ථානය තවත් කෙනෙකුට ගලපා ගද්දී ප්‍රවේසම් වෙන්න ඕන මේක මට ගැළපෙනවද කියලා. අඩුම තරමේ අපිට තවත් කෙනෙකුට මහා ඇඳුමක් අපිට අඳින්න බෑනේ. ඈ ඒ පොඩි පොඩි ගැළපීම් හරි අඩුපාඩුවක් තියෙනවනේ. එක්කෝ අත් දෙකෙන් ගැළපෙනවා, නමුත් ඉනෙන් ගැළපෙන්නේ නෑ. එනින් ගැලපෙනව, ඇඟෙන් ගැලපෙනව, අත් දෙකින් ගැලපෙන්නේ නැහැ. කොහෙන් හරි ගැලපෙන්නේ නැති වතාවයක් ඇති වෙනවා. ෂර්ට් එකේ හරි. ඉතින් ඒ වගේ වෙන්නවත් නේ මේ තවත් කෙනෙකුට දීපු අනුශාසනය තවත් කෙනෙකුට බුදුහාමුදුරු දුන්නේ නැත්තේ ඔන්න ඕකයි. එයාගේ ෂේප් එකට එකක් මහලම තමයි බුදුහාමුදුරු ලබා දුන්නේ. ඒකනේ පිනුතුනේ මේ දහසකුත් ආකාරයට අනේක ආකාරයට බුදුහාමුදුරු මේ අනුශාසනාවල් පවත්ලා තියෙන්නේ ඒකයි. ඒ මිනිස්යාගේ ස්වરૂපය දැකලා ඒ මිනිස්යටම ගැළපෙන කර්මස්ථානයක් ඇඳුමක් එවලේ මහල යාට අඳනෝ. මේ නිරෝධයේ පිණිස නිවන පිණිස තමයි. නමුත් ගේ ගැළපෙන අනුශාසනෙ වෙන්න ඕන. ඒ වගේ අපි ගණිද්දි මට මේක කොච්චර ගැළපෙනවද කියලා අධ්‍යයනය කරලා බලමින් බලමින් තමයි අපි මේවා හද ගන්න ඕන. ඔය පින්නතුන් දුක් වෙන්න එපා. පාත්‍රයක් අරගෙන හිස මුඩු කරගෙන මේ සෙරප්පු නැතුව පාරේ බුදු කෙනෙක් පස්සේ ඇවිදිමින් තේරුම් ගන්න ඕන බණක් ධර්මයක් අනේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි උත්සාහ කරනවා ගිහි ජීවිතයක් ගත කරමින් දාඩිය දාන්න නැති වෙන්න ෆෑන් එකක් යට ඉඳමින් පහසුවෙන් පුටුවක වාඩි වෙලා අපේ වැඩත් කරගනිමින් අපි ධර්මල්ලොත් පෝෂණය කරමින් අපි මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට ඈත්ව දහසකුත් භාග්‍යවන්ත නෙමෙයිද? අර උත්තමයෝ දරුපවුල් අතහැරලා, දෙමව්පියෝ අතහැරලා, යාළුවෝ අතහැරලා, හිත මුඩු කරලා, හරියට කන්න නෑ, බොන්න නෑ. පින්නතුන් හිතන්නේ පින්නතුන් පාත්‍රයක් අරගෙන ගිහිල්ලා ඔයා ගෙයක් ගෙයක් ගන්න දවස් දෙකක් පින්නපාතේ වල අරගෙන ගිහිල්ලා කෑම කන්න බලන්න. හරියනවද? පින්නතුන් එක දවසක්වත් ගන්න අකමැති වෙයි. විවිධ තැන්වලින් විවිධ රස, විවිධ තැන්වල විවිධ පිරිසුදු අපිරිසුදුතා, විවිධ තැන්වල විවිධ පිළුම් වෙච්ච විවිධ දේවල්. පිනතුරු මම පින්න පාති බොහෝ කාලයක් වැඩම කරලා තිනවා. ඕන තරම් පිළුම් වෙච්ච ඒවා හම්බ වෙනවා. ඕන තරම් අපිරිසුදු ඒවා හම් වෙනවා, ඕන තරම් බඩලෙට හැදෙන දේවල් තියෙනවා. තේරුණා නේද? අසනීප ඇති වෙන දේවල් තියෙනවා, ආහාර තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බොහොම මේ සුරංගනා ලෝකයක් නෙමෙයිනේ පින්නතුනේ. ඒක මහා කටුක ජීවිතයක්. එහෙම කටුක ජීවිතයක් නොමැතිව අද අපිට අනේ ලැබිලා තියනවා නේද නිවන ගැන විමසන්න කියලා. එහෙනම් පින්නතුන්ට නුවණ විහිසවන එක විතරයි තියෙන්නේ. ඒක අර උත්තමයන්ට වඩා ඔබට දහස් ගුණයකින් කරන්න පුළුවන්. පින්නතුන් මහාන වෙලා පින්නපාත වැටලා දාන වළඳලා ධර්මයේ මෙනෙහි කරන ජීවිතයට ආව කියන්නේ සමහරట్లాට ඌට වඩා දුක්ඛිත අපහසු මානසික වේදනා ගොඩක් උහුලගෙනමින් ඔබට මේ ධර්මය ගැන හිතන්න වෙයි. අනුන්ගේ වාසස්ථානයක ඉන්න ඕන, කියන වෙලාවට කන්න ඕන, කියන වෙලාවට නැගිටින්න ඕන, කියන වෙලාවට මිදුලතු ගන්න ඕන, කියන වෙලාවට පිරිසුදු කරන්න ඕන. සමහරట్లాට ඔයිට වඩා වේදනා ඇති වෙනවා. ඒක ඇතුළේ සමූහයක් එක එක පිට පිට පළාත් පළාත් වලින් විවිධ චරිත ඉන්නේ. ඒ මිනිස්සු මහා පුදුමයි, අමුතුයි, අඳහ ගන්න අමාරුයි, හිතා ගන්න අමාරුයි. ඒ මිනිස්සුත් එක්ක පවතින ලැබෙන්නේ දැන් මේ අපි ලැබපු අත්දැකීම් කියන්නේ වෙනතුන්ට. ඉතින් ඒ සියලු දෙනාම හැන්ඩල් කරගෙන කොහොමද වැඩ කරන්නේ? එක දවසක් පොඩි වැඩකට හරි ආවේ නැති වුණොත් ඒක ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට කේලම් කියනවා. එහේ මේතරේ මේ මාත් එක්කම ඉන්න හාමුදුරුව අනිත් කෙනා ගිහින් නායක හාමුදුරුවන්ට කේලම් කියනවා. ආනන්ද ගන්න දෙයක් නැහැ, කිසි වැඩක් කරන්නේ නැහැ, එන්නේ නැහැ ඒ වැඩකට කියලා කියනවා. එහෙම කියලා අනිත් පැත්තට මාත් එක්කත් බොහොම හොඳට කතා කරනවා. ආ කොහොමද කියලා. ඒ වගේ පින්වත්නි, පින්තුන් සතුට වෙන්න. එහෙම කරකස ජීවිත පරිසරයක් නැතුව අපිට මේ ලැබිලා තියෙන නිවන තේරුම් ගන්න කියලා සතුට වෙන්න. තමන්ම තමන්ගෙන් අහන්න ඕන තමන්ගේ මමත්වයේ තමන් අත්හරින සූදානන්ද කියලා. ඒකවල සූදානන් කියලා කියනවා. කවුද සූදානන් කියලා තහන්. තේරෙන්නේ කවුද සූදානම් මමත්වයක් හරින්? මම. ඒක මමත්වය කියන්නේ මොකද්ද? මම. කවුද සූදානම් මමත්වයක් හරින්නේ? මම. ඒක අත්හරින්නේ මොකද්ද? මමත්වය. අත්හරින්නේ කවුද? මම. දැන් බලන්න පින්නතුන අතරින් ගැලවිලා මට උත්තරයක් දෙන්නකො. අන්නේ තේන්දි තමයි දහමේ ගැඹුරු බව මතු වෙන්න පටන් ගන්නෙ. එයා නයි විකුණනවද? නිකන් මේ නාගීන හඬක් එන්නේ. ඉතින් පිරතුනේ ධර්මයේ දුර්ලභයි. අපි වහවා ධර්ම අවබෝධය කරගමු. ජීවිතයේ ධර්මයෙන් සනහාගමු කියලා අදිස්ථාන ඇතුව
මෙතන විතරක් නෙමෙයි මෙතනින් නැගිටලා යනකොට ඒ සිහියෙන් යන්න, ඒ වාහනේ යන්න, පයින් යන්න, ඒ සිහියෙන් යන්න. මම මේ 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 ගැළවීම ඇති කරගන්නකම් මම මේක අත්හරින්නේ නැහැ. මේ ධර්ම අවබෝධය ඇති කරගන්නකම්, ධම දකින්නකම්, නිවන් දකින්නකම් මම අත්හරින්නේ නැහැ මේක. ආරද්ධ වීර්යනේ. අරමනලද අත් නොහරින වීර්යයක් තියෙන්න ඕන. මට මාව විතරයි පිට වෙන්නේ. මේ ලෙඩ රෝග බහුලයි, සන්නිපාත රෝග බොහෝ බහුලයි, බොහෝ අනතුරු බහුලයි. මම මේ මවේ නිදහස්ව, සතර අපායේ නිදහස්ව, මේ දකින ධර්මය අවබෝධ කරගෙනමයි මං අනිත් ඔක්කොම කටයුතු කරන්න කියලා කල්පනා. මේක සංකල්පයක් නෙමෙයි. මේ ධනයට වෛර කරන්න, දරුවන්ට වෛර කරන්න, ස්වාමියාට වෛර කරන්න, දීපල නැති කරගන්න, එහෙම එහෙම කතන්දරයක් මගේ අනුශාසනයේ නැහැ. ඒ වගේ කලකිරෙන්න, ඔක්කොම පැත්තකට දාලා පිස්සෙක් වගේ වෙන්න එහෙම නැහැ. කෙනෙක් හිතන්නකෝ මේ හිත ඇතුලේ නිකන් හැම දෙයකටම අර රිජෙක්ට් කරන, රිජෙක්ට් කරන ගතියක් ඇති කරනවා කියලා, එළියට දාන ගතියක් ඇති කරනවා කියලා හිතන්න එපා. එහෙම එකක් නෙමෙයි නිවන කියන්නේ. ඔන්න ඔතන ගොඩාක් බෞද්ධය වරද්දගෙන තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්න පුළුවන් තරම් තියෙන දේවල් වලට වෛර කරන්න පුරුදු වුණොත් අපි නිවන් දකින්නවා කියලා. ඔය හොඳම සුපේසල ශික්ෂාගාමීහා මේ රියල් බුද්දිස්ලගේ ස්වභාවයම තමයි. දියුණු වෙන අයට පුළුවන් තරම් වෛර කරන මිනිහා හිතන ඒක ආගමී කියලා. ඒ ලස්සනට ඉන්නවනේ මේ මනුස්සයට පුළුවන් තරම් වෛර කරන මිනිහා හිතන ඒක තමයි ආගම. ඒ නිසා වෛර කිරීමම තමයි ආගම වෙලා තියෙන්නේ. දුෂ්ටකමම තමයි ආගම වෙලා තියෙන්නේ. දුෂ්ටකම මිනිහා හිතන ආගමයි කියලා. ඉතින් ඒ නිසා බුදුදහම වැරදි තැනකින් ගත්ත අය විශාල දුගතියකට යනවා ඇත්තෝ. ඒගොල්ලෝ වෛර කරන හැම දෙයක්ම ඒගොල්ලන්ට නොලැබී යනවා. ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කරන හැම දෙයක්ම ඔහුට නැති වෙලා යනවා. ඔහු ලෝකේ යමකට ඊර්ෂ්‍යා කරනනම් ඔහුටත් ඒ දේ අහිමි වෙනවා. ඒකයි ලෝක නියමය. ඒක ලෝකේ ධර්මතාවය. දැන් සමහර අයට හරි වුණක් හැදෙනවා. ටික කාලයක් හිටියාම මහා රහතන් වහන්සේලාගේ වගේ නිකම් පැවැත්මක් ඇති කරන්න පුළුවන්. මේ උන්දලාට මේ සිල් රකින්න බැරුව ඉන්නේ කියලා ඔය අපේ ගිහි මහත්තුරේම ඔක්කොම දමලා ගාලා කැලෑවල් වල ආරණ්‍ය වල පොඩි මැටි කුටි හදාගෙන අර රංගන ලෝකයෙන් යනවා. ගිහිලා අවුරුද්දක් දෙකක් විතර යනකොට මෙන්න මිනිහා ටවුන් එකේ ආයි. මොකද කියලා හැමෝම මදුරෝ කනෝ, සර්පයෝ ඉන්නෝ, ඩෙන්ගු හැදෙනෝ, පාළුයි, බණක් අහන්න විදියක් නැහැ, බිහිත් කරන්න විදියක් නැහැ කියලා මිනිහ ටොක්මට ආයි ඇවිල්ලා සද්ද දෙකෙන් සුවානේ. ඉතින් අර කාලෙකට එහෙම හරි උණ හැදෙනවා. මටත් එහෙම උණක් තිබ්බා. මම අනිත් හාමුදුරුන්ට ඒ දවස්වල හිස බාන්න නැතුව ඉන්න හාමුදුරුන්ට හිස බාන්න කියනවා. පාත්‍රේ දන්වල ගන්න නැති හාමුදුරුන්ට පාත්‍රේ දන්වල ගන්න කියනවා. හරි අමාරුවක් තියෙනවා හාමුදුරුවරුන්ගේ සිල් රක්කවන්න. දවසක් හාමුදුරු ගෑනේ සද්ද නැතුව හිටියා. හද්ද නැතුව ඉඳලා මට කියනවා, උඹ මට කියන්නේ උඹ කොරල පෙන්න පංකෝක. එහෙමම කිව්වා. හැබැයි එතකොට මං ගිහී හිටියේ, උඹ අපිට කියන්නේ ඔය ටික උඹ කරල පෙන්න පංකෝ, උඹටත් පුළුවන් නේද ඒ කරන්න කිව්වම කට උත්තර නැති වුණා. ඊට පස්සේ ඉතින් මං කරලා පෙන්නන්න මහණ වුණා. දැන්නේ ඊට පස්සේ තමයි තේරුනේ මේ ඒක ප්‍රායෝගික தත්ත්වය කොහොමද කියන එක පිළිබඳව. ඒ නිසා මිනිස්සුන්ට හිතන සොඳුරු ලෝකවල නිවන නැහැ. හිතන ලෝකයේ තුල නිවන නැහැ. ඈ හිතන ලෝකයේ තුල නිවන නැහැ. මේ පින්වත්නි ජීවිතය අවබෝධ කරගන්න ධර්ම ගැඹුරුයි. මේකත් හරියට අර පතල් කනිනවා වගේ වැඩක්. මැනික කොතනද තියෙන්නේ කියලා එකපාරට කියන්න බෑ. මේ මොහොතේ නැගිටිනකොට ඔබ දන්නේ ඔබට සමහරලාට උතුම් මාර්ගඵල හතරෙන් එකක උච්චම දනකින් මතු වෙන්න තිඩ තියෙනවා ඔබ. ඒ නිසා ඔබ තුල අඩු අවතක්සේරුවක් ඇති කරගෙන ඉන්න එපා. ඒක කොයි වෙලාවෙද කියන්න බෑ. අවබෝධයේ මේ ඊළඟ තප්පරේ අවදි වෙන්න පුළුවන්. ඒක ඔබ දන්නේ නැතුව සිද්ධ වෙන දෙයක්. ඔබ හිතන්නේවත් නැති වෙලාවක ඔබට ලැබෙන දෙයක්. තේරුණා නේද? දැන් මට මේ අවබෝධය පහළ වුණේ මේක මේ දේශනා අවබෝධය
මේක පළවලට මොකටවත් සමාපත්තිය වලට මුකුත් දාන්න එපා නිකම්ම මගේ පෞද්ගලික අවබෝධයක් කියලා දාගන්නකෝ. එතකොට මාව මරන් කන්න ඕනේ නැහනේ. ඒ නිසා මේක පහළ වුණේ හිතන්නේ නැති වෙලාවක. හැබැයි උත්සාහය තිබුණා මම මේක අවබෝධ කරගන්න තුරු මම අත්හරින්නේ නැහැ කියලා. මේ අවබෝධයට යන ගමනේ මාරේ ඇවිල්ලා හැම දෙයක්ම පෙන්නවා. රජකම් පෙන්නවා, සිටුකම් පෙන්නවා, නොයෙකුත් තත්ත්ව තානාන්තර සැප පෙන්නවා. නමුත් මේ හැම දෙයක්ම නිකන් හිතෙන් වැඩන්නේ නැහැ කියලා නිකන් ගැලවිලා වැටුණා. මොකද හේතුව? ඒ හැම එකම කෙලවර ආදීනවේ මගේ නුවණට පේන නිසා ඒ ඔක්කෝම ගැලවිලා වැටුණා. අද ඒ මරු පිං කරගන්නේ කියන වගේ අදහසක් ඇවිල්ලා අදාද මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියන මහන්සි හේදලා. ඒකයි නිවන් දකින්න තමන්ට නිවෙන්න නිවන් දකින්න කිව්වම ඒකත් එක හා පුදුම තරහක් තියෙන්නේ. සැහැල්ලු වෙන්න, සහනයටපත් වෙන්න, මෘදු බවටපත් වෙන්න මට හැකියාව ලැබුණේ. අපි ඒක පාවිච්චි කරමු නිවන කියන වචනට වැඩිය හොඳයි මෘදු බවටපත් වෙන. ඔය නිවනට තව බොහෝ වචන තියෙනවා. ඔය එකක් වචනයක් තමයි මෘදු බව. මෘදු බවටපත් වෙන. නිරෝධයටපත් වෙන. එනිසා මේ මෘදු බවටපත් වෙන්න හැකියාව තිබුණා. එනිසා මෘදු මනසක් තියෙන නිවන් දැක්ක කෙනෙකුට. ඒ කියන්නේ මෘදු මනසක් කියලා කියන්නේ අර අනිත් අයගේ වගේ අර සිව්මැලේ හරිය මේ සංවේදී මනසක් කියන එක නෙමෙයි. හොඳට මතක තියාගන්න සංවේදී මනසක් තියෙන එක බොඩ ඇත්ත රිදෙනවනේ චුට්ට ඇත්තන් අරනවා. එහෙම නෙමෙයි. මේ ඇත්තන්ට හොඳ ධර්ම සංවේදනාවක් තියෙනවා. උතුම් ධර්ම සංවේදනාවක් අර වගේ මේ පොඩි පොඩි මේ පෑම් පෑන්තල් දෙකට ගන්නට අඩන්නේ. තේරුණා? ඒ ඇත්තන්ට ධර්ම සංවේගයක් තියෙනවා. ඇත්තන්ට කඳුලක් එනවා ධර්මයේ පිළිබඳව. උච්චම ආස්ථා පිළිබඳව ධර්ම සංවේගයක් තියෙනවා. මහරහතන් වහන්සේලා පව ධර්ම සංවේගයට පත් වෙනවා. ඒක අවබෝධ වෙනම ඇති වෙන තැනක අර එනිසා ඒ මෘදු බව තියෙනවා පින්නතුනේ. එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේහි පින්වත් දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ සෝමාසේන විරත් පින්වත් මහත්මයාත්, ඒ වගේම චන්දන සෙනවිරත්න මහත්මාත්, පවුලේ පින්වතුන්, ඒ වගේම නෝනා මහත්මිය, දරු තුන්දෙනා ඇතුළු ඒ පවුලේ තව බොහෝ පිරිස එකතු ඒක රාශි වෙලා අරමුණ වන්නේ මීට වසර 9කට පෙර අප අතරින් සමුගත් ආර් ඒ සෙනවිරත්න පින්වත් මහත්මානන්ට සසර ගමන සුගතිගාමි වනු පිණිස පුණ්‍යානුමෝදනා කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පරම්පරාවේ දෙපාර්ශවයේම හැම පැත්තෙම මිය පරලෝකයේ ඒ මව්පියව දෙමව්පියෝ ඥාති මිත්‍රහිතයි සීවෙත්නම් ඒ දෙමව්පියන් දෙපළ ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදී හැම දෙනාටම ඉක්මන් භවයකදීම නිවනින් සැනසෙන්නට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා ඇතුව, ඒ වගේම විශේෂයෙන් ජනවාරි මාසයේ 22 දින උපන්දිනය සැමරූ යසඳ සෙනවිරත්න පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව, ඒ වගේම කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් පවුලේ සැමටත්, ඒ වගේම ධර්ම දේශනාවට සම්බන්ධ වෙන දෙස් විදෙස් අන්තර්ජාලය ඔස්සේ සහ සම්බන්ධ වෙන හැම දෙනාගේත්, ඒ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් වහවා සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමින් අද දවසේ ඒ දායකත්වය දක්වේ සෝමා සෙනවිරත්න සහ චන්දන සෙනවිරත්න එම් මහත්මා, එම ඒ වගේ මෙතුමාගේ මහත්මිය, දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාම,
ඒ හැම දිනාගේ මුතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන් තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සම්බුදු සරණයි සුඛත්තේවා.